ධර්ම දේශනා අංක 13. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ග්ලාස්ගෝ දී පිහිටි ශ්‍රී සංඝෝති බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙනා විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙන ගුණරත්න ස්වාමීන් වහන්සේ.
පින්වත්නි, කොළඹ හත ආර්.ඩී. සේනානායක මහවතෙහි පිහිටි ශ්‍රී සම්බෝධි විහාරස්ථානය කේන්ද්‍ර කරගත් බෞද්ධ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් එහි ගරු සභාපති අතිගෞරවනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ඒ වගේම ලන්ඩන් නුවර වාසී ශ්‍රී ලංකීය සදහැති බෞද්ධ ජනතාවගේ උපකාරයෙන් ලන්ඩන් නුවර අප්ටන් පාර්ක්හි ආරම්භ කරන ලද ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයෙහි වස් කාලය නිමිති කරගෙන පවත්වනු ලබන තවත් වටිනා ධර්මානුශාසනාවකට සවන් දෙන්නටයි ඔබ හැම දෙනාම බලාපොරොත්තු වන්නේ. අද දාසේහි පවත්වනු ලබන මෙම උතුම් ධර්මදේශනාවෙහි බැතිබර දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ ලන්ඩන් නුවර වාසී වෛද්‍ය සිරෝම බණ්ඩාර මහත්මිය, විශේෂයෙන් එතුමියගේ නමින් මෙය පරලොව ගොස් සිටින ආදරණීය දෙමව්පියන් සිහිපත් කරමින් ඒ පියසේලේ මහන්තිල මහත්මිය, එවැගේම වික්ටර් මහතන්තිල පියතුමානන් කියන ඒ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ ඒ උදාහර බලාපොරොත්තු වින් යුතුව, එවැගේම මේ ධර්ම දේශනාවලට සවන් දෙන්නට සහ සම්බන්ධ වී සිටින මේ හිත මිතුරු සදහැති හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වේවා කියන බලාපොරොත්තුව නැති කරගෙනයි මේ ධර්මානුශාසනාවෙහි දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ. ඉතින් අද දවසේදීත් මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා මෙම ස්ථානයට වැඩම කර සිටින්නේ අපගේ ගෞරවනීය ආරාධනාවෙන් අතිගෞරවනීය පිටිගල ගුණරතන මහා සාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව ඇසුරින් පුරා දෙමසක් මුළුල්ලෙහි සෑම සතියන්තයකම සෙනසුරාදා සහ ඉරිදා දිනකම මේ ධර්මානුශාසනාවන් පවත්වාගෙන පැමිණෙනවා. අපි අද දවසේදීත් අතිගෞරවනීය පිටිගල ගුණරතන මහා සාමීන්ද්‍රයන් වහන්සේට ඉතාම ගෞරවෙන් යුක්තව මේ උතුම් ධර්මානුශාසනාව අප කෙරෙහි අනුකම්පාවෙන් සිද්ධ කර දෙන ලෙස ඉතාම ගෞරවෙන් යුක්තව සාදුකාර පවත්වමින් ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු.
හොඳයි, සාදු නාදයක් පවත්වනු. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපේ ඕමාරේ සෝමිස්සර හාමුදුරුවන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර කාරුණික පින්වත්නි, බිනර පුරපසළොස්වක් පොහොය නිමිති කරගෙන සිද්ධ කෙරෙන පොහෝ දින වැඩසටහනේ ප්‍රථම ධර්ම දේශනාවයි මේ වෙලාවේදී ආරම්භ වෙන්නේ. අද මේ ධර්ම දේශනාව සඳහා උතුම් අරමුණක් මූලික කරගෙන සැදැහැති දායකත්වයේ දරනවා ලන්ඩන්හි පදිංචි සිරෝමා බණ්ඩාර මෞතුමිය. මිත කලකට ඉහතදී අභාවයට පත්වන්ට යෙදුණු වික්ටර් මහතන්තිලක දයාබර පියාණන් වහන්සේ, පියසීලේ මහතන්තිලක ආදරණීය මෑණියන් වහන්සේ ප්‍රධාන කොට ඇති කුල පරම්පරාගත ඥාති වර්ගයාට සසර ජීවිත සුවපත් කරගෙන සැපවත් කරගෙන වහවහා මේ සංසාර කතරින් විතර වන්නට සද්ධර්මාවබෝධයම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, තමන් ඇතුළු පවුලේ හැමටත් ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටත් මේ ජීවිතයේම මේ ගෞතම බුදුසසුනේම ලෞතුරු මඟඵල නිවන් අවබෝධ කර ගැනීමට උතුම් සත්‍ය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් එක් කර ගනිමින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා. හිතුමියගේ උතුම් ප්‍රාර්ථනාවන් විලසින්ම වහවහා සමෘද වේවා කියන සත් ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ කාලය මුළුල්ලේම අපි පිළිම් පෙළිල්ට සිද්ධ කරගෙන ආ සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කොට කෙරෙන සදහම් දේශනා මාලාවේ තවත් දහම් කරුණු රාසියක් හෙලිපෙහෙලි කරලා දෙන්නට මේ ආරම්භයක් බවට පත් කරගන්නවා. පින්වතුනි, අපි පසුගිය දිනවල කතා කරමින් සිටියේ අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත්ත බහිද්ධා වා කියලා සතිපට්ඨාන සූත්‍රයේන අදහස් ටිකයි විවරණය කරමින් සිටියේ. අපි යම් යම් නිදර්ශන උපමා රූපක ඇසුරු කරගෙන ඒ අදහස යම් දුරකට පැහැදිලි කරගන්නට මහන්සි වුණා. ඒ අදහස තහවුරු කරගන්නේ නැතුව මින් එහාට සතිපට්ඨානයේ පිළිබඳව කරුණුකාරණා අවබෝධ වෙන ආකාරයෙන් මේ ධර්මදේශනා පෙළට සම්බන්ධ වෙන්න බැරුව යනවා. එනිසා අපි විශ්වාස කරනවා යම් ආකාරයකින් ඒ ගැන වැටහීමක් ලැබල ඇති මේ දින කීපයේ ගැන හිතලා මෙනෙහි කරලා. එනිසා අපි මේ වෙලාවේදීත් ඒ අදහස හිතට අරගෙන දෙනෙත් අඩවන් කරගෙන අපේ සිතට මැවෙන චිත්ත රූප හඳුනා ගන්න මහන්සි වෙන්න ඕන. මොකද මේ මත තමයි මේ පදනම මත තමයි මේ මුළු සද්ධර්මයේම දිගහැරෙන්නේ. එතන මනස පිහිටවා ගන්නේ නැතුව එතනට අවධානය යොමු කරගන්නේ නැතුව සද්ධර්මයේ හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රමාදය අප්‍රමාදය කියන වචන හඳුනා ගන්න බෑ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙපැත්ත හඳුනා ගන්න බෑ. නූපන් අකුසල් උපදින උපන් අකුසල් වැඩෙන නූපන් කුසලයේ උපදින උපන් කුසලයේ වැඩෙන දෙපැත්ත හඳුනා ගන්න බෑ. එතනට මනස තබන්නේ නැතුව සසර මග නිවන් මග හඳුනා ගන්න බෑ. එතන නොදන්නා කෙනෙකුට මේ මුළු බුදුදහමම මනස මූලික කරගෙන කෙරෙන දේශනාවක්. එනිසා පින්වතුන් හොඳින් දෙනෙත් පියාගෙන ඒ මනසට යම් යම් අරමුණු අපි හිතලා හරි කමක් නෑ. යම් යම් අරමුණු පහල කරගෙන ඒ අනුරූපීවයි අපි කරන ධර්මදේශනාවන් දෙස බලන්නට ඕන, විමසන්නට ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ දේශනාවන් සූත්‍ර පිටකය පුරාවට අපට විවිධ සූත්‍ර තුලින් විමසා බලන්න පුළුවන්කම තියෙනවා නිසක වීම සඳහා. ඒ ගැන තවදුරටත් සොයා බැලීම, විමසා බැලීම ඔබටම පැවරෙනවා. ඒවා නැවත නැවත නිදර්ශන ඉදිරිපත් කරන්න යාම තව තවත් මේ දේශන මාලාව දීර්ඝ වීමට හේතුවක් වෙනවා. එනිසා දැන් අපි එබඳු අරමුණු කීපයක් හිතට නගාගෙන අපේ ඉලක්කය අරමුණ බවට මනසපත් කරගෙන කරුණු විමසා බැලීමක් කරමු. පින්වතුන්ට අපි පසුගිය දිනවල ඒ සඳහා උදව් කරගන්න පුළුවන් නිදර්ශන කීපයක් මතක් කරලා දුන්නා. ඒ වගේම අපි දැකලා තියෙනවා කණ්ණාඩියකින් තමන්ගේම රුව දකින පුංචි කුරුල්ලෙක් කණ්ණාඩියට කොටනවා. තමන්ගේම ඡායාව තවත් කුරුල්ලෙක් කියලා හිතාගෙන ඒ කණ්ණාඩියට කොටන කුරුල්ලෙක් වගේ අපි අපේම සිතේ මැවෙන මේ චිත්ත රූපයකටයි අපි මුලාවටපත් වෙන්නේ. හැබැයි අපි කය අනුව බලනවා කියන තැන, අජ්ජත්තං වා කායේ කායානුපස්සී කියන තැන බලන්න ඕන කයෙහි කය අනුවමයි. හැබැයි කයෙහි කය අනුව බලන්නට පෙර අපට කයක් හිමි වෙන්නේ දුක් වූ අසුභ වූ අසාර වූ කයක් උරුම වෙන්නේ කොතනින්ද කොහොමද කියන හඳුනා ගැනීම පෙරටුව තිබිය යුතුයි කියන අදහස අපි පසුගිය දවසෙත් පැහැදිලි කළා. නැවතත් ඒ මතකය අවදි කරගෙන එබඳු අරමුණක් දෙස බලාගෙන අපි යම් විමසීමක් කරමු. දැන් බලන්න පින්වතුනි, අපේ සිතේ යම් චිත්ත රූපයක් දැන් මෙවිලා ඇති. අපි කාටත් පොදු උදාහරණයක් ගත්තොත් අපි ඉඳලා ආපු ගෙදර සිහි කරලා බැලුවොත් දැන් අපිට ඒ ලස්සනට අපි ඉන්න ගේම වගේ අඩුවක් පාඩුවක් නැතුව ඒ දර්ශනේ හිතට මැවෙනවා. මෙන්න මේ හිතට මැවෙන මේ දර්ශනය වරදක් නෙමෙයි. අකුසලයකුත් නෙමෙයි. මේක එක්තරා විදිහක විපාකයක්. මම මේ කියලා කියන්නේ හිතලා සිහි කරගන්න එක නෙමෙයි, ස්වභාවයෙන් එබඳු දර්ශනයක් හිතේ මැවුනොත් එතන කුසලුත් නෙමෙයි, අකුසලුත් නෙමෙයි. කර්මත් නෙමෙයි, කෙලෙසුත් නෙමෙයි. ඒක විපාකයක්. කොහොමද ඔය හිතේ ඔය චිත්‍ර ඔය සටහන් හටගන්නේ? පෙර කළා වූ කර්මයකට. මොකද්ද ඒ කර්මය? ඒක තමයි අපි ඉන්ද්‍රිය අසංවරයෙන්, ඉන්ද්‍රිය පිළිබඳව අනවබෝධයෙන් දකින අහන දැනෙන දැනගන්න අරමුණු වල අපි නිමිති සලකුණු ගන්නවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන අතීත සිදුවීමකුත් එක්ක ඒ ගැන කළ දේශනාවක් සඳහන් වෙනවා කුම්භ කියන සූත්‍රයේදී. දවසක් ඉබ්බෙක් ගංගානම් ගඟ අයිනේ ඉහළ ඉඳලා පහළට සවස් කාලයේ එවිද යමින් තිබුණා. නරියෙකුත් ගංගානම් ගඟේ පහළ ඉඳලා ඉහළට ඇවිදිමින් ආහාර සොයා යමින් සිටියා. නරියා ඈතදීම දැක්කා හිමින් හිමින් එන ඉබ්බව. ඉබ්බත් ඈතදීම දැක්කා ඈතින් එන නරියව. දෙකලා ඉබ්බ කල්පනා කළා, නරියා හිතාගෙන ඇති මගේ අවයව ටික කඩාගෙන කන්න. මම යාට බඳු අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා හිතලා අත්පා හිස අවයව පහම ඇතුළට ගත්ත කටුව ඇතුළට. නරියා ඇවිල්ලා ඉබ්බ ළඟ බලාගෙන හිටියා බොහෝම වෙලාවක්. අතක් හරි දැම්මොත්, පයක් හරි දැම්මොත්, හිස හරි දැම්මොත් කඩාගෙන කනවාමයි කියලා. ඒත් ඉබ්බ කල්පනා කළා නරියා හිතාගෙන ඇති මම අවයවයක් එළියට දායි කියලා කඩාගෙන කන්න. ඒ වුණාට මම නෙමෙයි ඒක අවයවයක්වත් එළියට දාන්නේ කියලා අවයව පහම ඇතුලේ රැකගෙන හිටියා. බොහෝ වෙලාවක් නරියා බලාගෙන ඉඳලා 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 බැරි තැන ඉබ්බව දාලා යන්න ගියා. කුම්මෝ අංගානි සකේ කපාලේ සමෝදහං බික්කු මනෝ විතක්කේ. අන්න ඒ ඉබ්බා කටුව ඇතුලේ තමන්ගේ අවයව ටික සංගව ගත්තා වගේ බුදුරජාණන් වහන්සේ අපටත් දේශනා කරනවා. මේ ඇහැ අවදි කරනවා කියන්නේ, කන නාසය දිවකය සවිඥානික කරනවා කියන්නේ මාරයට ගොදුරක් කරන් දෙනවා, මාරයාගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ බාහිරයට එන්නේ නැතුව ඇතුළතම මනස සුරක්ෂිත කරගන්න පුළුවන් නම් මාරයාට අරමුණක් ලැබෙන්නේ නෑ. එනිසා ඉන්ද්‍රිය ටික ඇතුළතම සුරක්ෂිත කරගන්න කියනවා. ඇයි? චක්කුණා රූපං දිස්වා මා නිමිත්තග්ගාහීනෝ අහුවත්ත මානු බ්‍යංජනග්ගාහීනෝ යක්ඛාධිකරණ මේනම් චක්කු ඉන්ද්‍රියං අසංවතං විහරන්තං අවිජ්ජා පාපක අකුසල ධම්මා අන්වාස්ස වේයෝ. චස්ස චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රිය සංවරං පටිපජ්ජත. රක්කත චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජත. මහණනි මේ ඇසින් රූප දැකලා නිමිති ගන්න එපා. අනුනිමිති ගන්න එපා. නිමිති අනුනිමිති ගත්තොත් මොකක්ද වෙන්නේ? ඔන්න ඔය දැන් ඔබට ලෝකයක්ම ඇති බවට සිහි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොනවද? ඔය මනසට මැවෙන රූප. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගත්ත නිමිති ඔය පේන්නේ. දැන් හොඳට බලන්න ඔබ දැකපු අහපු දේවල් ඔක්කොම ඇතුලේ තියෙනව ගබඩා කරගෙන. දැන් ඕන දෙයක් ඒ සලකුණු ඒ නිමිති හිතට ගන්න පුළුවන්. අන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඔය ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති ගන්න එපා. ගත්තොත් මොකද්ද වෙන්නේ? ගත්තොත් මොකද්ද වෙන්නේ? ඒ ගත්ත නිමිති සලකුණු තමයි ආපහු අපේ හිතේ මැවෙන්නේ. හිතට පේන්නේ. දැන් පේනකොට මොකද්ද වෙන්නේ? අවිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මාන් වස්සවිද. අපි නැවත වතාවක් මේ පේන සෙවණැලි මනසින්ම සජීවී කරනවා. දැන් බලන්න ඔබට පෙනුණු අර නිවස කියලා ඔබ උපකල්පනය කළ තැන, එතන තිබුණේ පුංචි සිතුවමක් සටහනක් විතරයි. අපි පරණ උදාහරණය මතක් කළොත් බල්ලා ළිඳට එබුණු තැන හටගත්ති ඡායාවක් විතරයි, සෙවණැල්ලක් විතරයි. ඒකේ කිසිම දෝෂයක් නැහැ. දැන් කර්මයක් ක්ලේශයක් එතන නැහැ, කුසල අකුසල එතන නැහැ. හැබැයි කුසලයේ අකුසලයේ කර්මයේ ක්ලේශයේ හදාගත්තේ ඒ ඡායාවට දුන්නු වැරදි උපකල්පනය මත. නිදර්ශනය ඔබට හොඳට පැහැදිලි. දැන් ඔබට අර නිමිති ගැනීමේ විපාකයක් හැටියට ඔය සටහන හිතේ ඇදෙනවා. අර දියේ ඇඳුණු සෙවණැල්ල වගේ. සෙවණැල්ලේ දෝෂයක් තිබුණේ නෑ, දෝෂය තිබුණේ බල්ලා ඒ සෙවණැල්ල දිහා බලාගෙන ඇති කළ වැරදි උපකල්පනය. දැන් අපිත් ඒ ආකාරයෙන්ම ඒ වැරදි උපකල්පනය කරනවා. හොඳට විමසා බලන්න එහෙම නොවේද කියලා. දැන් එතකොට අපට හම්බ වෙන්නේ අපේ ගේ, මගේ ගේ. දැන් මගේ ගේ නම් ඒ ගේ ඇසුරුකට මට සතුටු වෙන්නත් පුළුවන්, අසතුටු වෙන්නත් පුළුවන්. hina වෙන්නත් පුළුවන්, අඬන්නත් පුළුවන්. කුසල් කරන්න කුසලයට අනුව හිතන්නත් පුළුවන්, අකුසලයට අනුව හිතන්නත් පුළුවන්. දැන් අන්න නිමිත්තක් ඇති කරගත්තොත් ඔය නිමිත්ත සටහන ආපහු පෙනිලා ඒ වැරදි උපකල්පනයත් එක්ක ඒක සජීවී බවකින් අපි බාර ගන්නවා. එතන තමයි අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති. කිංච භික්ඛවේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිත්තතෝ. උපජ්ජති නන්දි යා රූපේ නන්දි තදූප දානං උපාදානං. උපාදාන පච්චයා බහෝ, බහෝ පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි සම්භවಂತಿ. එවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝති. ඔන්න දුක හටගන්න ඇති, සසර හටගන්න හේතු සැකසෙන හැටි බාහිරයෙන් නෙමෙයි ආධ්‍යාත්මයෙන් දකින්න. දැන් අපට ඔය නිමිත්තට පෙනුනේ බාහිර අරමුණක්. දැන් බාහිරයේ තියෙන වගේක් තියෙනවා. බාහිර ලෝකේ අරමුණක් අපට ලැබුණා. දැන් ඔය වගේමයි තමා කියන නිමිත්තත් සලකුණත් ඔය විදිහටමයි හිතටමයි හසු වෙන්නේ. ආධ්‍යාත්මික බවත් බාහිර බවත් ආධ්‍යාත්මයක් ඇති බවටත් බාහිරයක් ඇති බවටත් මේ සිතින්ම සලකුණු දෙනවා පෙන්වන තැන හොඳට හඳුනා ගන්න බලන්න. නැවත නැවත එතන හඳුනා ගන්න විමසලා. ඒක තහවුරු කරගත්තට පස්සේ ඒ වැරද්දෙන් මිදෙන්න කයෙහි කයානුව වේදනාවෙහි වේදනාව අනුව සිතෙහි සිත අනුව ධර්මයේ ධර්මයේ අනුව බලන්නේ කොහොමද කියලා විමසන්න වෙන්නේ. දැන් අපට පේනවා එතනදී අපට දහමක් මතු වෙනවා. මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුභයං උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මනස ධර්මයක් නුවණින් දැනගෙන ඒ නිසා උපදින සංයෝජනේ හඳුන ගන්න ඕන. දැන් සිටේ ඒ මනසත් මනසට අරමුණු වූ ධර්මයක් නිසා උපන් සංයෝජනේ හඳුන ගන්න ඕන. දැන් අපට හැමතිස්සෙම උපදින්නේ ඔය නිමිති සලකුණුත් එක්ක කාමරාග සංයෝජනය හෝ පටිග සංයෝජනය. ඒ කාමරාග ව්‍යාපාද සංයෝජනයන් තමයි ඇති වෙන්නේ. කාමරාග ව්‍යාපාද සංයෝජනයන් එතන උපදිනවා කියලා කියන්නේ අපි එතන නාම ධර්මයක් හැටියට දෙකපු බවක් නෙමෙයි ඉන් සාක්ෂි දෙන්නේ. අපි එතන රූපයක් හැටියටම බාරගත්ත බවයි, එහි සතුටු වෙච්ච බවයි, එහි ගුණ කියන බවයි, එහි බැසගත්ත බවටයි ඉන් සාක්ෂි ලැබෙන්නේ. එනිසා ඒක මනෝමය ධර්මයක්, හිතේ හටගත්ත දේහිතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා ඇතුළතින්ම නිරුද්ධ කරන්න උත්සාහ කළාට ඒක වෙන්නේ නැහැ. ඇයි ඒක නාම ධර්මයක් හැටියට නෙමෙයි රූපයක් හැටියටම බාරගෙන තියෙන නිසා. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඒක රූපයක් හැටියටම උපකල්පනය කරලා කය පිළිබඳව තියෙන බැඳීමෙන් නිදහස් වෙන්න. එනිසායි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව සතිපට්ඨානයේදී පළමු අංගය බවට පත් කරගත්තේ. එනිසා දැන් පින්වතුන් එක පැත්තකින් මතක තියාගන්න ඕන පෙර ඉන්ද්‍රිය අසංවරය නිසා මෙහෙම විපාකයක් එනවා. මේ විපාකය එන තැනක් ආපහු අසංවර වෙනවද? සංවර වෙනවද? දැන් ඔන්න අපට තියෙනවා අර සබ්භාසව සූත්‍රයට අනුව මෙතන සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව ගෙවා ගන්න. දැන් මනස ධර්මයක් නිසා දැන් අපි මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහීනෝ මානුභ්‍යංජනග්ගාහීනෝ අහුවත්. මනසින් දහම් දැක නිමිති ගන්න එපා, අනු නිමිති ගන්න එපා. හැබැයි දැන් අපි අර සිහි සටහන හිතේ ඇඳෙනකොටම අපේ ගේ කියන උපකල්පනය කරනකොටම අපි කලේ නැවත වතාවක් ඒ නිමිත්තම තහවුරු කරගත්තා. අපේ ගේ බවටම අපි තහවුරු කරගත්තා. දැන් ඕකේ තියෙන ඊළඟ දෝෂය තමයි හිත කෙලසෙන එක විතරක් නෙමෙයි. මරණ වේලාවේදී අපායට යන්න, සසරට යන්න ඔය පුංචි සලකුණක් තමයි යම් වේලාවක උදව් වෙන්නේ. ඒක මහා ලොකු දෙයක් වෙන්න ඕනේ නේ. ඔය වගේ පුංචි සලකුණක් අපි හිතමු ඔය සලකුණම මරණ මොහොතේ චුත්ති සිතට අරමුණක් වුණා කියලා. ඒ වෙලාවේදීත් ඔය මගේගේ අපේගේ කියන උපකල්පනයම කරાવી. දැන් ඒ ගේ පිළිබඳව ඊළඟට මොහොතේ තෘෂ්ණාව හෝ අකමැත්ත, ලෝභය හෝ ද්වේෂය උපදීවි. නොයෙක් නොයෙක් තව ඉඩ තිබුණොත්, වෙලාව තිබුණොත් තව තවත් නානාවිද අර බල්ලා දිල්ද මත තිබුණු ඡායාව බල්ලෙක් කියන උපකල්පනයෙන් අනතුරුව බල්ලට දේශසිත උපදවගත්තා. බල්ලට ද්වේෂයෙන් බුරන්න ගත්තා. බල්ලට ද්වේෂසිත මූලික කරගෙන පොළොව පහුරු ගානින් කායික ප්‍රතික්‍රියාවන් දක්වන්න ගත්තා. ඒ වගේ අපටත් ඔය නිමිත්ත සලකුණු වෙලා කිසියම් ආකාරයක කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාරයන්ම ඇති වෙන්න පුළුවන්. කර්ම සංස්කාර ඇති වෙන්න පුළුවන්. එතකොට භෞතික වස්තුව නෙමෙයි අපිව සසරට ගෙනියන්නේ පොන්නේ සලකුණ. ඒ නිසා ඔය සලකුණත් එක්ක හරි ප්‍රවේශමින්, සිහිනුවණින්, පරිස්සමින් කටයුතු කරන්න වෙනවා. ආශ්‍රවය කියන ගතිය තමයි මේ ඡායාව මේ සෙවණැල්ල දකිනකොටම වහාම අහවල්දී අහවල්දී අහවල් තැන කියලා අපි හිතලා නෙමෙයි බොහොම නිරායාසයෙන් ඒ උපකල්පනය කෙරෙනවා. හිතලා කාලයක් ගත වෙලා වෙනවා නෙමෙයි, ඒ දසුන හිතේ මැවෙනකොටම ඒ සමගම ඒ උපකල්පනය කරලා ඉවරයි. දියේ බල්ලගේ ඡායාව ඇඳෙනකොටම බල්ලා බල්ලෙක් කියලායි හඳුනගත්තේ. ඒ වගේ අපිත් ආශ්‍රවය, සසර පුරුද්ද මෙහිම බල ළමයි. ඒ නිසා මේ සටහන පේනකොටම පෙර පසු නැතුව ඉක්මනින් ඒ වැරදි උපකල්පනයට යනවා. එතකොට ඔන්න අපට හම්බ වෙන පුද්ගල සංකල්පය. සත්වයේ පුද්ගලයේ කෙනෙක් හම්බ වෙනවා. ඕක තමයි ආත්ම සංකල්පේ, ආත්ම දෘෂ්ටිය කියන්නේ. දැන් බල්ලට බල්ලෙක් හම්බ වුණා. බල්ලට සාපේක්ෂකවයි බල්ලා කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම රැස් කළේ. දැන් අපට ඒ ස්වභාවයමයි සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියටයි අපි ඒ තුල තව පැත්තකින් එද වැටෙන්නේ. දැන් අපට ඕන මේ දෘෂ්ටියෙන් නිදහස් වෙන්න. මේ ආත්ම පුද්ගල සංකල්පයෙන් නිදහස් වෙන්න. එහෙනම් නිදහස් වෙන්න නම් අපට තේරෙනවා දැන් මේ සටහන පේනකොටම මේ උපකල්පනයට ඇවිල්ලා පුද්ගල සංකල්පයට එනවනම් මෙතනින් කොහොමද ගැලවෙන්නේ, මෙතනින් කොහොමද නිදහස් වෙන්නේ, ඒකට මොකද්ද පාර, ඒකට මොකද්ද තියෙන ක්‍රමය, දැන් ඔන්න අපට හොයන්න වෙනවා. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට ආරක්ෂිත නිර්භය ස්ථානයක් පළමුවෙන් හදලා දුන්නා. දැන් මොහොතක් ඔබ නිහඬව දෙනෙත් පියාගෙන මනස නිදහස් කළොත්, ඔබ කැමති කැමති අරමුණු හිතන්නේ නැතුව නිදහස් කළොත්, සිත ඔබට නොයෙක් නොයෙක් විසූක දර්ශන හිතට ගෙනල්ලා පෙන්නයි. හැබැයි මවලා කොහෙන් හරි ගේනවත් නෙමෙයි, ඔබ විසින්ම ඉන්ද්‍රිය සංවරයෙන් ගත්ත නිමිති අනුනිමිති ගෙනත් ගෙනත් හිත ඉදිරියේ පෙන්නාවි. දැන් බලන්න නිදහසක් තියෙනවද කියලා හිතට. හිතට කිසි නිදහසක් නැහැ. චිත්ත විවේකයක් නැහැ. හිතට හැමතිස්සෙම අරමුණු පේනවා. පේන පේන අරමුණට උපකල්පනය කරනවා. මෙහාවල් දෙ කියලා හිතට වැඩක් තියෙනවා. අන්න චිත්ත විවේකයක් නේ. දැන් අපි කාය විවේකේ හදාගත්තේ චිත්ත විවේකේ හදාගන්න. චිත්ත විවේකේ නැතුව අපට උපදි විවේකයට යන්න බෑ. එනිසා සිතට විවේකයක් ඕන. චිත්ත විවේකය හදාගන්න තමයි ඔය ස්වභාවයෙන් හිතට අපි විසින් හදලා දුන්නා. අපේ අසංවර බව නිසා හදලා දුන්නු. ඇතුළු කළ නිමිති සලකුණු හිතට වේගයෙන් පහළ වෙන. ඒ ස්වභාවය යටපත් කරගන්න වළක්වා ගන්න තමයි සති නිමිත්ත බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කොට පළමුව දේශනා කරන්නේ. දැන් මොහොතක් බලන්න සති නිමිත්තෙන් කරෝ ඔබ නිහඬව ඇස් දෙක පියාගෙන හිටියොත් නොයෙක් නොයෙක් දර්ශන හිතට ගලාගෙන එනවා. දැන් ඔබ අත්දකින්න අසති නිමිත්ත නාසිකාග්‍රයට හෝ දෙතොලේ ඒ හැපෙන ස්වභාවයත් එක්ක ඒ පෙදෙසට හිත තියන්න. ඒ නිමිත්ත අරමුණ හුරුණං පුරුදුනං ඒ නිමිත්තයේ සලකුණ සිහි කරගත්ත පමණකින් ගඟක් ගලනවා වගේ වේගයෙන් ගලාගෙන ආපු අර නිමිති සලකුණු අනුනිමිති සම්පූර්ණයෙන් නතර වෙනවා. නිමිත්තේ සිත පිහිටුවා ගන්න පුළුවන් තාක්කල් අර සලකුණු වෙන්නේ නැහැ. සලකුණු වෙන්නේ නැත්නම් හිතට වැඩක් නැහැ. උපකල්පනය කිරීමක් වෙන්නේ නැහැ. සිත උපකල්පනය කරන්නේ හොඳ පැත්තට නෙමෙයි. පුද්ගල ආත්ම දෘෂ්ටියට සත්පුද්ගල ආත්ම සංකල්පයටයි යන්නේ. දැන් අපි ඒ දිඨාසවය දිට්ටි සංයෝජනේ හටගන්න තියෙන තැන යම් ආවරණයක් පාලනයක් කරලා තියෙනවා නිමිත්තේ. හැබැයි ඒක නැති කළා නෙමෙයි පාලනයක් කළා. දැන් අපට ඔන්නෝයේ ස්වභාවයේ හිතට තේරුම් අරගෙන හිතේ ස්වභාවය මෙහිකයි මේ හිත නිදහසේ තිබුණොත් මෙන්න මේ විදිහ අනන්ත සංසාරයේ ගත නිමිති සලකුණු නැවත ආවර්ජනේ වෙමින් විපාකයට එනවා. විපාකයට එනකොට සිත ඒ අරමුණු අභිනන්දනා කරනවා, සතුටින් බාර ගන්නවා. එතකොට රූපේ නන්දිය ඒ උපාදානයයි, උපාදානයේ භවය, භවයේ ජාතිය, ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුක්ගම්නස් හදනවා. මේ දුක හට ගන්න ඇති. දැන් අපි මේ කරන්නේ දුක නිරුද්ධ කරන්න, දුක නැති කරන්න, දුකෙන් මිදෙන්න. එහෙනම් ඉස්සෙල්ලා මම తాවකාලිකව මේ මග වහ ගන්නට ඕන, ආවරණය කර ගන්නට ඕන කියන අදහස නිමිත්තෙහි වටිනාකම, ඒ නිමිත්ත පුරුදු කරගැනීමේ ප්‍රයෝජනය මෙතනදි වැඩි වැඩියෙන් තහවුරු කර ගන්නට ඕන. ඊළඟට වර්තමානයේ තුල අපි ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්න ඕන. ඉන්ද්‍රිය සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ඉන්ද්‍රිය සංවරයෙන්මයි දුරු කරන්න පුළුවන් වෙන්නේ. එනිසා දැන් අපට තේරෙනවා මේ නිමිති සලකුණු එද්දී ඒවට උපකල්පනය කිරීමෙන් වැළකී ඉන්න පුළුවන් කමක් නැහැ එතන. ඒක වේගවත් ක්‍රියාවලියක්. එනිසා ඉන්ද්‍රිය සංවරය සඳහා සංවරයෙන් පහකල යුතු ආශ්‍රව දුරු කිරීම සඳහා සති නිමිත්ත ආධාර කරගන්න වෙනවා. සති නිමිත්තම ආධාර කරගන්න වෙනවා. ඒක අත්දැකීමෙන් තමයි බලන්න එබඳු නිමිත්තක සිත පිහිටුවා ගත්තාම ඒ සංවරය සිද්ධ වෙන්නේ නැද්ද කියලා. දිඨාසවේ දුක්ති සංයෝජනේ වැඩෙන්න තියෙන ඉඩ ආවරණය වෙන්නේ නැද්දෝ කියලා තමන්ම හඳුනගන්න අපි කියන නිසා නෙමෙයි. ඊළඟට ඒ විතරක් නෙමෙයි, ඒ සංවරය පිණිස පිළිපදින ගමන් අපි මේ එන අරමුණු එහෙම නැත්නම් අපි හිතලා හරි කමක් මේ අරමුණු අරගෙන දැන් අපි හඳුනා ගන්න ඕන තවත් දෙයක්. දැන් මට මේ පෙනෙන දේ ආහාරයෙන් හටගන්න භෞතික රූපේ නම් නොවේ. පවතින දේ මනෝමය චිත්ත රූපයක්මයි. හැබැයි මැවෙන්නේ හිතට චිත්ත රූපයක් වුණාට දියේ ඇඳෙන ඡායාව කියපු තැන මම මේ කියන්නේ. දියේ ඇඳුණු ඡායාව වගේ හිතේ ඇඳෙන ඡායාව නම් මනෝමය රූපයක්මයි. හැබැයි ඒ සනේහි අපි කරන උපකල්පනය භෞතික රූපයක් පිළිබඳවයි. එනිසා අපිට කාමරාග සංයෝජනය, ව්‍යාපාද සංයෝජනය එතන උපදින්නේ. එනිසා දැන් අපට රූපයෙන් නිදහස් වෙන්න ඕන. රූපයෙන් ගැලවෙන්න ඕන. එනිසා අන්නේ නුවණ තියාගෙන අනවබෝධයෙන් නෙමෙයි. මෙන්න මෙතනයි ඇත්ත. මේ ඇත්ත නොදන්නකම නිසා මේ බඳු උපකල්පනයකට එනවා. හේන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ එතනින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ රූපය පිළිබඳව තියෙන අසුභයේ සුභ වශයෙන් ගත්ත වැරදි විපල්යාසය දුරු කිරීමෙන්මයි. මනෝමය චිත්‍රයක් සෙවනැල්ලක් ඇඳෙනකොට රූපයක් සිහි කරගන්නේ රූපයට තියෙන කැමැත්ත නිසා. ඒක සුභ වශයෙන් ගත්ත නිසා. ඒ මනෝමය තැනදී නොරැවටී ඉන්න බෑ. ඒ සංයෝජනය ඒ පැත්තට බැඳිලා තියෙනකම්, ඒ රූපය සුභ වශයෙන් දකිනකම්, අන්න ඒ නුවණ ඇතිව අසුභේ සුභන්ති කියලා ගත්ත වැරදි විපල්යාසය, අසුභ තැන, පිළිකුල් තැන, අපි සුභයි කියන වැරදි උපකල්පනයක් කරලා තියෙන, වැරදි පිළිගැනීමක් තියෙනවා, වරදවා ගැනීමක් තියෙනවා. ඒකටයි විපල්යාස කියලා කියන්නේ. ඒ විපල්යාස වශයෙන් රූපය කය දිහා බලන නිසායි අපි හැමතිස්සෙම මනෝමය සටහනේදී රූපයම සිහි කරගන්නේ, රූපයටම බැඳින්නේ. ඒ සංයෝජනය, ඒ විපල්යාසය දුරු කරන්න බෑ මනෝමය තැනක ඉඳගෙන. ඒ නිසා දැන් ඒ ඇතිවෙන මනෝභාවයම උදව් කරගෙන කය නම් හම්බ වෙන්නේ නෑ අපිට. කය හමු වෙන්නේ නෑ. නමුත් ඒ මානසික ස්වභාවය තුළ මේ පේන්නේ කයමයි කියන උපකල්පනයට ඇවිල්ලා කයෙහි කයානුව බලන්න වෙනවා. අපි එය කොහොමද බලන්නේ? අජ්ජත්තං වා බහිද්දාවා. දැන් අපි හිතමු අපට පහසු වෙයි බාහිර වූ අරමුණක් ඉස්සෙල්ලා හදාගත්තාම. මොකද ආධ්‍යාත්මික අරමුණට හිත තබන්න ටිකක් වෙහෙස කර වෙන්න පුළුවන් නුපුහුණු කෙනෙකුට. බාහිරයට හිත තබන එක පහසුයි. හැබැයි ඒක වටින්නේ නෑ. බාහිරයේ හිත තැබුවාම විසිරෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි. එනිසා පුළුවන් තරම් ආධ්‍යාත්මයට හිත ගන්න ඕන. දැන් අපට බාහිරයට හිත යොදනවා කියලා බාහිර අරමුණක එල්ලෙන්න බෑ. ආධ්‍යාත්මයෙන්ම තමයි අරමුණ හම්බ වෙන්නේ. හැබැයි අපේ උපකල්පනය බාහිර එකක් කියන එකයි. බලන්න හොඳින්, ඇතුළතින්මයි ආධ්‍යාත්මික අරමුණත් බාහිර අරමුණත් පේන්නේ. දැන් ඔබට ඔබ වාඩි වෙලා ඉන්නවා සීකලොත් ඒත් ඔබට ආධ්‍යාත්මයෙන්මයි පේන්නේ. ළඟ ඉන්න කෙනෙක් ගැන සීකලොත් එහි ඉන්න එකක් පේනවා නෙමෙයි, ඒත් ඒ ඔබ ඉන්නවා පෙනුණු තැනමයි ඒකත් පේන්නේ. හැබැයි අපි සිතින්ම බෙදාගෙන තියෙනවා මේක බාහිරයි, මේක ආධ්‍යාත්මිකයි. නමුත් ආධ්‍යාත්මික බාහිර බවක් අපට හසු වෙලා තියෙන්නේ මේ මුලාව තුළ මෝඩකමත් එක්ක. රෝහිතස්ස සූත්‍රයේදී බඹයක් පමණ සිරුර තුළ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් නිරෝධ කරන පිළිවෙතක් ඇත කියලා දේශනා කළ එක. එතනදී බාහිරයක් පෙන්වන්නේ ලෝකයේම බඹයක් පමණ සිරුර තුලින් බාහිර වූ රූප ශබ්ද ගන්ධ රස පහසනේ. අපි ලෝකයේ කියලා කියන්නේ මම ඉන්නවා, ඇහැ තියෙනවා, ඇහැට පේන රූප, කන තියෙනවා, කනට පේන බාහිර ශබ්ද, නාසය තියෙනවා, නාසයට එන ගන්ධ, දිවක් තියෙනවා, දිවට ලැබෙන රස බාහිරයි, කයක් තියෙනවා, කයට ගැටෙන අරමුණු බාහිරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, ධම්මායතන සියල්ලම ඇතුළතින්මයි මේ බඹයක් පමණ සිරුර තුලින් පෙනෙනවා කියනකොට තියෙන. ඒක ඉදිරියට නුවණින් උරගා විමසා බලන්න ඕන තැනක්. දහම ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ අදහස වඩාත් නිවැරදි බව ඔබට ඔබ තුල තහවුරු කරගන්න බැරි වෙන එකක් නෑ. එහෙමනම් දැන් අපි බාහිර අරමුණක් කියලා හිතන දැන් අපි ඉන්න මට්ටම තුල ඔබ හිතට නගා ගන්න ලස්සනයි කියලා හිතෙන සොඳුරු මුහුණක්, ඔබ ඇලුම් කරන ලස්සනයි කියලා හිතෙන සොඳුරු මුහුණක් හිතට ගන්න. දැන් ඔබට ලස්සන මුහුණක් පේනවා. දැන් ඕක දිහා බලාගෙන හිතුවොත් මේ කාගේද මේ මුහුණ? ඔන්න අයිතිකාරයෙකුත් හම්බ වෙනවා. ඒ ගැන දැන් ඔබට නොයෙක් අතට හිතන්න පුළුවන්, ඒක කාගේද, කොහෙන්ද? නොයෙක් නොයෙක් දේවල් සම්බන්ධතාවයන් කැමැත්ත අකමැත්ත උපදින විදිහට, කුසල් අකුසල් වැඩෙන විදිහට දැන් ඔය අරමුණ ඔය නිමිත්ත බලන්න පුළුවන්. දැන් ඔය පේන ස්වභාවය. හැබැයි දැන් අපිට තියෙන්නේ කයෙහි කය අනුව බලන්න. දැන් බලන්න ඒක මනෝමය රූපයක් කියලා වහන්න හදන්න එපා. දැන් අපි නුවණින් හඳුනගත්තා අපිට කය හසු වෙන තැන මෙතනයි කියලා. ඒ නුවණ ඇතුව දැන් අපි බලනවා ඇහැට ගැටෙන වේලාවෙදිත් අපිට පේන්නේ මේ වගේම සටහනක්. භෞතික රූපයක් එහෙම්මම හම්බ වෙනවා නෙමෙයි. මේ වගේම වර්ණ රූපයක් ඇසට පෙනේ. මනසට පේන්නේත් ඒකමයි. එහෙමමයි. දැන් අපට නුවණින් බලන්න වෙනවා විමසලා මේ පේන දේ තුල මොනවද තියෙන්නේ කියලා. විමසලා බැලුවොත් දැන් ඔන්න අපි නුවණින් විමසනවා දැන්. කෙස්. කෙස් කියන්නේ අසුභාසාර දුගඳ පිළිකුල් තැනක්. ඒ කෙස් හැම මත පිහිටලා තියෙනවා. හැම දන්නේ නෑ මා මත කෙස් පිහිටලා තියෙනවා කියලා. කෙස් දන්නේ නෑ මම හැම මතයි පිහිටලා තියෙන්නේ කියලා. කෙස් වලට හිතන්න මෙනෙහි කරන්න බෑ, හැඟීම් දැනීම් නෑ. ඇයි? කෙස් කියන්නේ හිතක් නෙමෙයි, සිතුවිලික් නෙමෙයි. අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවය. මේ කෙස් ගැන යම් හිතකට හිතන්න පුළුවන් මේ කෙස් මෙසේ වේවා මෙසේ නොවේවා. නොයෙක් නොයෙක් ප්‍රාර්ථනා හදන්න පුළුවන්. හැබැයි අනේ ඒ ප්‍රාර්ථනා අනුව තම තමන් හිතන විදිහට ඒ කෙස් පවත්න්න බෑ, පවතින්නේ නෑ. අනාත්ම ධර්මතාවය. මේ හැම මේ මස වහගෙන ඉන්නවා. මස දන්නේ නෑ මාව වහගෙන හැම ඉන්නවා කියලා. හම දන්නෙත් නෑ මමයි මස වහගෙන ඉන්නේ කියලා. හමට හිතන්න බෑ, මෙනෙහි කරන්න බෑ. ඇයි? හම කියන්නේ හිතක් නෙවෙයි, සිතුවිලිත් නෙවෙයි. අචිත්තක අචේතනික ධර්මතාවය. මේ හම ගැන හිතන්න පුළුවන් මේ හම මෙබඳු වර්ණ වේවා, මෙබඳු වර්ණ නොවේවා, මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා. අනේ එහෙම හිතුවට තම තමන්ට කැමති විදිහට හිතලා එහෙම වෙනස් කරගන්න පුළුවන් නම් හොරි දඳවන කුෂ්ට හැදෙයියෑ මේකේ. හිතලා ඒව වෙනස් කරගන්නවනේ. එහෙනම් හිතලා හිතලා කැමති විදිහට පවත්වන්න බැරි අනාත්ම ධර්මතාවයක් නේද? සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය වූවක් නේද මේ හැම? ඊළඟට මස කියන චිත්‍රය හිතට ගන්නවා. මේ මස ඇසුරු කොට නහරවැල් පවතිනවා. නහරවැල් දන්නේ නැහැ මස ඇසුරු කොට මං ඉන්නවා කියලා. මස දන්නේ නැහැ මාව ඇසුරු කරගෙනයි නහරවැල් තියෙන්නේ. මස කියන්නේ හිතන්න බැරි මිනිහ කරන්න බැරි ධර්මයක් නේද? මස හිතක් නෙමෙයි සිතුවිලි නෙමෙයි අචිත්තකයි අචේතනිකයි අනාත්මයි. මේ මස ගැන හිතට හිතන්න පුළුවන් මේ මස මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. හිතන හිතන විදිහට වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේ මස්වල වනපිලිකා ගෙඩි තුවාල හැදිලා මරණය හෝ මරණාසන්න දුකකට කවුරුවත්පත් වෙන්නේ නැහැ නේද? එහෙනම් තමා වසඟේ නොපවතින අනාත්ම ධර්මතාවයක් නේද මස? නහරවැල් කියන ඒ සටහන හිතට අරගෙන මේ නහරවැල් තුලයි ලේ පවතින්නේ. ලේ දන්නේ නැහැ මම ඉන්නේ නහරවැල් තුලයි. නහරවැල් දන්නේ නැහැ ලේ තියෙන්නේ මා තුලයි. නහරවැල් වලට හිතන්න මෙනෙහි කරන්න බැහැ, හැඟීම් දැනීම් නැහැ නේද? ඇයි එහෙම හිතන්න බැරි? ඒක හිතක් නොවන නිසා, සිතුවිලිත් නොවන නිසා, අචිත්තක චේතනික ධර්මතාවය. මේ නහරවැල් ගැනත් හිතකට පුළුවන් මෙහෙම හිතන්න, මේ නහර මෙසේ වේවා මෙසේ නොවේවා. ඒ හිතපු හිතපු විදිහට ඒවා වෙනස් කරන්න පුළුවන් නම් නහරවැල් හීන් වෙලා, නහරවැල් පුපුරලා, තෙල් බැඳිලා මරණය හෝ මරණාසන්න දුකකට ලෝකේ කවුරුවත්පත් වෙන්නේ හිතලා ඒව කැමති විදිහට වෙනස් කරගන්නවන්නේ කොහොම වෙනස් කරන්න බැරි නම් ඒකත් අනාත්ම ධර්මතාවයක් නේද? මේ ලේ නහරවැල් තුල පවතිනෝ ලේ දන්නේ නැහැ මං ඉන්නේ නහරවැල් තුල කියලා හිතන්න මෙනෙහි කරන්න බෑ එහෙමටවත්. ඒක හිතක් නෙමෙයි සිතුවිලිත් නෙමෙයි අචිත්ත කාචේතනික ධර්මතාවය. හිතකට හිතන්න පුළුවන් මේවා මෙසේ වේවා නොවේවා කියලා. එහෙම වෙනවා නම් ලේ පිළිකා හැදෙන්නේ නේ. සීනි කොලෙස්ටරෝල් අඩු වැඩි වෙන්නේ නේ. හිතලා වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් තමා වසඟේ නොපවතින හිතලා වෙනසක් කරන්න බැරි අනාත්ම ධර්මතාවයක් නේද මේ? ඊළඟට බලනවා මේ හම්මස් ආදියෙන් වෙහිලා මේ හිස් කබල තියෙනවා. හිස් කබල කියන සටහන හිතට ගන්නවා. අර සොඳුරු ස්වરૂපය වහගෙන මකාගෙන වෙනත් වෙනත් සටහන් හිතට ගන්නවා. හිස් කබල හිතට අරගෙන මේ හිස් කබල දන්නේ නැහැ මාව වහගෙන ඉන්නේ මේ හම්මස් වලින් කියලා. හම්මස් දන්නේ නැහැ අපි හිස් කබල වහගෙන ඉන්නේ. හිස් කබලට හිතන්න බෑ මෙනෙහි කරන්න බෑ නේද? ඇයි හිතන්න බැරි මෙනෙහි කරන්න බැරි? Taman හිතෙන් විතර්ක කරනවා. ඇයි ඒක හිතක් නෙමෙයි සිතුවිලි නෙමෙයි. අචිත්ත කචේතින්ක ධර්මතාවයක්. යම් හිතකට පුළුවන් මේ හිස් කබල මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හිතන්න. හිතුවට කිසි වෙනසක් කරගන්න බෑ. වෙන්නේ නේ. එතන අනාත්ම ධර්ම. මේ හිස් කබලෙන් වෙහිලා තියෙනවා මේ මොළ මස සලකුණක් ගන්නවා හිතට. මේ මොළ මස දන්නේ නෑ මාව වහගෙන හිස් කබල තියෙනවා. හිස් කබල දන්නේ නෑ මමයි මොළ මස වහගෙන ඉන්නේ කියලා. හිතන්න මෙනෙහි කරන්න බෑ. හැඟීම් දැනීම් නෑ. ඒක හිතක් නෙමෙයි සිතුවිලි නෙවෙයි නේද? අචිත්තකයි අචේතනිකයි නේද? අනාත්මයි නේද? හිතකට පුළුවන් හිතන්න මේ මල මස මෙසේ වේවා මෙසේ නොවේවා මෙසේ පවතිවා මෙසේ නොපවතිවා කියලා කියන එක. ඒ වුණාට එහෙම වෙනවා නම් මේ මොලේ ගෙඩි වන පිළිකා හැදෙන්න විදිහක් නැහැනේ. හිතලා වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් තමා වසඟේ නොපවතින තමාට කැමති ආකාරයෙන් පවත්වන්න බැරි අනාත්ම ධර්මතාවයක් නේද? අන්න වෙන වෙනම අවයව ටික වෙන් කරලා වෙන වෙනම සලකුණු ටිකක් හදාගෙන බලන මේ හැම තරංගම තියෙන එකිනෙකට සම්බන්ධයක් නැති එකිනෙකා නොදන්න අනාත්ම ධර්මතා ටිකක්. මෙබඳු තැනක නේද මට මෙහෙම සොරුත් සොඳුරු බවකින් පේන්නේ. අන්න දැන් තමන් දෙපැත්තක් හදාගන්නවා. පවතින ආකාරයේ බලනවා මෙහෙමයි එකිනෙකට සම්බන්ධයක් නැති එකිනෙකට බැඳීමක් නැති දැනුවක් නැති හිතන්න බැරි මෙනෙහි කරන්න බැරි අනාත්ම ධර්මතාවයක් ඇතිකෙන මෙහිම ආත්මීය බවකින් මට පේනව නේද? ඔන්න දැන් අපි කයෙහි පවතින ආකාරය හා අර හිතට මැවෙන හිතට පේන එහෙත පේන වර්ණ රූපයත් එක්කම අපි යම් සත්‍යයක් මතු කරගන්නවා. දැන් අපට දෙපැත්තක් හම්බ වෙනවා, පවතින තැන හා පෙනෙන ස්වභාවය කියන දෙපැත්ත. පවතින ආකාරය ඇලෙන්න ගැටෙන්න හැප්පෙන්න යන තැනක් නෙමෙයි. ඒකේ අසුබ බව ප්‍රකටයි, අනාත්ම බව ප්‍රකටයි. එහෙම දැක්කොත් නම් ඇලෙන්න ගැටෙන්න බෑ. හැබැයි මෙහෙම පේනකොට ඒකට අයිතිකාරයෙක් නම් කරන්න පුළුවන්, ඒක හරි ලස්සනයි කියන්න පුළුවන්, ඒක මටයි අයිති, ඒක මගේයි කියලා කියන්න පුළුවන්. හැබැයි අරහම දකිනකොට ඒකම ඒකට අයිතිකාරයෙක් පනවන්න බෑ. ඒක මම මගේ කියලා ගන්නෙ නෑ. අන්න දැන් තමන් දෙපැත්තක් හඳුනගත්තා. එතකොට දැන් තමන්ට හම්බ වෙනවා ප්‍රමාදේ අප්‍රමාදේ. දැන් ප්‍රමාදය මේ පේන ස්වභාවයට බැලුව ප්‍රමාදී. මෙහෙම පේන තැන තියෙන්නේ මෙහෙමයි කියලා බැලුව අන්න අප්‍රමාදේ. නූපන් අකුසල් නූපදිනවා, උපන් අකුසලයක් පිරිහෙනවා පවතින ආකාරය බැලුවෝ. පේන විදිය බැලුවෝ, නූපන් අකුසලයේ උපදිනවා, උපන් අකුසලයේ වැඩෙනවා. පේන විදියට බැලුවොත් අයෝනිසෝමනසකාරය, පවතින ආකාරය බලනකොට යෝනිසෝමනසකාරය, පවතින ආකාරය බලනකොට නිවන් මඟ, පවතින ආකාරය බලනකොට, පේන ආකාරය බලනකොට සසර මඟ. දැන් ඔන්න අපට දෙපැත්තක් හම්බ වෙනවා. එතකොට අර අපි ඉස්සෙල්ලා සිත ඇතුලෙන් හඳුනගන්න අදහස තව දුරටත් තහවුරු වෙමින් අපට හැමතැනකම අපි පෙනෙන ස්වභාවයටම රැවටෙනව නේද? පවතින ස්වභාවය නොදක. එතකොට අර දියේ ඇඳුණු ඡායාව හා හේතුල පෙනෙන ස්වභාවයට ඇති කරගත්ත වැරදි උපකල්පනය ඒවා අපට වෙන් වෙන්ව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ දෙපැත්ත හඳුනාගෙන කටයුතු කරනකොට අපට ආධ්‍යාත්මයේ සිහි කළත්, මගේ අත, මගේ පය, මගේ හිස කියලා සලකුණු කළත් යම් සටහනක් වෙනවා. එතනත් පේන හා පවතින කියන දෙක වෙන් කරගන්නවා. මෙන්න මේ විදිහට බලනකොට අපි ආධ්‍යාත්මයේ තුලත් පවතින්නේ මෙන්න මෙහෙම පේනකොට, මෙහෙම පේන ස්වභාවයක් හා පවතින ස්වභාවයක් කියන දෙක වෙන් වෙනවා. එතකොට අපි පවතින ස්වභාවයට හැමතිස්සෙම මනසෙම මෙහෙම පේන තැන තියෙන්නේ මෙහෙම නේද කියලා හැමතිස්සෙම පේන දේ තුල රැඳෙන්නේ නැතුව පෙනෙනවත් එක්කම මෙහෙම පේන තැන පවතින්නේ මේක නේද, මෙහෙම තැනක් මෙහෙම පේනවා නේද කියලා තුලනය කරනවා. බාහිරයෙන් හම්බුණත් අධ්‍යාත්මයෙන් හම්බුණත් අන්න එතකොට අපි ටික ටික කාමරාග සංයෝජනය මේ සුබ වශයෙන් ගත්ත විපල්යාසය ගෙවෙන්න ගන්නවා. ඉතින් ඒ ආකාරයෙන් බලන්න, සිතන්න, විමසන්න, මහන්සි වෙන්න, ඒ සඳහා ඔබට නුවණ පහළ වේවා, සත්‍ය අවබෝධ වේවා, උතුම් නිවන් මඟ සාත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් මේ උතුම් ධර්ම ශ්‍රවණයේ තුලින්, ධර්ම දානයේ තුලින් මතු කරගත් උතුම් පින්කම මතු දිනක බුදුවැළවක් සනසනාරි මෛත්‍රිය නාතමිත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත්, අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක දෙවියන්ටත් මේ පින් අයිති වේවා. දිව ඉසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවණින් සැනසේවායි සාදු කියලා පෙන්වන්නේ. ඒ වගේම මිය පරලෝකීය ඒ ආදරණීය පියාණන් වහන්සේ වික්ට මහ තන්තිලක දයාබර පියාණන් වහන්සේ, පියසීලී මහ තන්තිලක ආදරණීය මෑණියන් වහන්සේ ප්‍රධාන කොට ඇති කුල පරම්පරාගත ඥාතිතයිසී හැම දිනාටමත් ඔබ අප හැම දෙනා නමින් මේ ගිය මව්පිය ගුරුවරාදී සියලු ඥාති වර්ගයාටත් මේ පින්වත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිම කොට සාන්ත නිවනින් සැනසේවායි සාදු කියලා පුණ්‍යාන. අද දවසේ මේ උතුම් පින්කමේ ධර්ම දානමය දායකත්වයේ දරන සිරෝමා බණ්ඩාර මහතුමිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කරන හැමතක් හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමතක් ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් සියලු දෙනාටත් මේ පුණ්‍ය බලය කුසල බලය තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයේ කරණ කොටගෙන බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයේ හේතු කොටගෙන මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ ආශිර්වාදයේ හේතු කොටගෙන දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූ දුරු බාධක දුරුවේ නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල උදා වේවා. කරණ කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වේවා. ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂා සිද්ධ වේවා. සසර ගමනේ සරණාතුරුද නරකාදී දුගති බයකට සාපි පාසාදී දුකකට නොපැමිණ දුර්ජනයසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් තුන් මග ඵල නිවන් සුව කල් නොඒවාම අපි හැම දෙනාටම ලැබේවා සැනසේවා. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
එක්සත් රාජධානී ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙන ගුණරත්න ස්වාමීන් වහන්සේ.